සතියන්තයකින් පස්සේ නැවතත් අපි ඔබව හමු වෙනවා සඳුදා දවසේ. අද වෙනකොට පසුගිය සතිය පුරාම ශ්‍රී ලංකාවේ උණුසුම් දේශපාලනික තත්ත්වෙත් කෙසේද කියලා අපි හැමනම් සුපුරුදු විදිහට සඳුදා දවසේ විමසා බලමු. සමාලෝචනය කියදෙන්නට ශ්‍රී ලංකාවේ සිට සුපුරුදු ලෙසින් අපත් සමග සම්බන්ධ වෙනවා කාලීන ප්‍රවෘත්ති පිළිබඳව විශේෂයෙන් කටයුතු කරන මාධ්‍යවේදී සංජීව එදිරිමාන මහතා. සංජීව, ඔබට ආයුබෝවන්. අපිට කතා බහ කරන්නට මූලික කාරණා බවට මේ වෙනකොට පත්වෙමින් තියෙන්නේ එළඹෙන පළාත් පාලන මැතිවරණය පිළිබඳව. මේ මැතිවරණය පිළිබඳව යම් යම් උණුසුම් කතා බහ විටින් විට අපිට ශ්‍රී ලංකාවෙන් ඇහුණා. මේ මැතිවරණයේ කාල සීමාව දීර්ඝ කරනු ලැබුවා. ඒ සඳහා යම් කිසි වූ නිශ්චිත දිනයක් ප්‍රකාශ කරන්නේද නැද්ද යන්න පිළිබඳව විමසීම් සිදු කරනවා විවිධ දේශපාලන පක්ෂවලින්. මේ සම්බන්ධව මේ වෙනකොට විවිධ පාර්ශ්වයන්ගෙන් උණුසුම් කරුණු කිහිපයක් මතුවෙමින් තියෙනවා කවානුවක්. ඉතින් ඒ නිසා මා කැමති ඒ සම්බන්ධව මුලින් අවධානය යොමු කරන්න. පළාත් පාලන ඡන්දය පිළිබඳව රජයේ මතය, ඒකාබද්ධ විපක්ෂයේ මතය, ප්‍රධාන විපක්ෂයේ මතය සහ අනිකුත් දේශපාලන පක්ෂවල මතය ඇතුළු පොදු ජන සමාජයේ මතයත් ඇතුළුව සියලුම අදහස් කැටිකොට අපි හැමනම් ඔබෙන් අලුත්ම තොරතුරු දැනගන්නට කැමති.
මේ ඔබ නම් කරන ලද සියලුතන් අවිනිශ්චිතයි. ආණ්ඩුවේ මතය කියන යෙදුම ළඟ මං කැමති මොහොතක් නතර වෙන්න. එළඹෙන පළාත් පාලන මැතිවරණය සම්බන්ධව UNP හිතන විදිහ එකක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හිතන විදිහ තව එකක්. එතකොට ආණ්ඩුව නැමැති පොදු සාධකය එළඹෙන පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් එකිනෙකට පරස්පර හාත්පස වෙනස් මතවාද දෙකක් නියෝජනය කරන බව ඉතාම පැහැදිලියි. ඒ වගේම ඒකාබද්ධ විපක්ෂයේ නැමැති මේ අලුත් දේශපාලනික ගොනුවීම තමයි දිලුක්ෂි ඔබ සඳහන් කළ පරිදි එළවෙන පළාත් පාලන මැතිවරණය හා සම්බන්ධ ප්‍රවෘත්ති මවන උණුසුම්ම දේශපාලන සාධකයේ බවට පත් වෙලා තියෙන්නේ. ඒකාබද්ධ විපක්ෂයේ බොහොම කඩිනමින් පළාත් පාලන මැතිවරණය අපේක්ෂා කරනවා. කඩිනමින් කියන වචනයක් නිවැරදි නෑ, මොකද දැන් නිශ්චිත කාල රාමුවක් පැනලා තියෙන්නේ. කල් දාන්න පුළුවන් උපරිමය වෙත දැන් ලං වෙලා අවසන්. මෙතන ගැටලු කීපයක් මතුවෙනවා. ඔබ දන්නා අධ්‍යක්ෂ මේ වන විට අපේ රටේ සීලු පළාත් පාලන ආයතන විශේෂ නියෝජිතයෙක් යටතේ, නැත්නම් පළාත් පාලන ආයතනයේ ලේකම්වරයා හෝ ලේකම්වරිය යටතේ පත් කරලා තමයි මේ පාලන කටයුතු සිද්ධ වන්නේ. අද අපේ පළාත් පාලන ආයතන ව්‍යුහයේ තියෙන්නේ මහජන නියෝජිතයන් යටතේ නෙවෙයි, රාජ්‍ය නිලධාරීන් යටතේ. ඒක නිසා මහජනතාව තුළින් සහ මේ පළාත් පාලන ආයතන තුල හිටපු නියෝජිතයන්ගෙන් මතවාදයක් මතුවෙමින් තියෙනවා. මේවා වහාම යළි මහජන නියෝජිතයන්ගේ පාලනයට ලක් කළ යුතුයි කියලා එක දේශපාලනිකව නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී නැමැති උත්තරීතර සංකල්පය තුළ ඉතාම නිවැරදි අදහසක් විදිහටයි අපට තේරුම් ගන්නට හැකියාව ලැබෙන්නේ. තම ජනාධිපතිවරයා මේ ගැන කිසිදු නිශ්චිත අදහසක් කියලා නැහැ ඡන්දයේ පවත්වන දිනයක් ගැන. නමුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එළඹෙන පළාත් පාලන මැතිවරණයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නායකත්වය දෙන්න සූදානම්ව, ඊළඟ පළාත් පාලන මැතිවරණයේදී ජයග්‍රහණයක් වෙනුවෙන් තම පක්ෂයේ මෙහෙවන්ට සූදානම්ව මෙන්න මෙකී ප්‍රකාශ සියල්ල ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් මැතිවරණයේ සම්බන්ධ නිශ්චිත දිනයක් තවම හෝඩුවාවක්වත් නොලැබෙන මාතෘකාවක් බවට පත් වෙලා, හරියට මේ කාරණාව මොන වගේද කියනවා නම් පසුගිය ජනාධිපතිවරණයේ විපක්ෂයේ පොදු අපේක්ෂකය කවුද කියන කතාව වගේ තමයි මේක. හැමෝම එක එක ඒවා කියනවා මිසක් නිශ්චිත අදහසක් තාම දකින්න හැකියාව ලැබෙන්නේ නැහැ. මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළා තිබුණා ඡන්දයේ තවදුරටත් චේතනාන්විතව කල් දමන්න තාණ්ඩු උත්සාහ කරනවා නම් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයකට පවා යන්න තම පාර්ශ්වයේ සූදානම් කියලා.
දැන් ඔය ඔබ ඒකාබද්ධ විපක්ෂය කියද්දි ඒකාබද්ධ විපක්ෂය සම්බන්ධයෙන් උත් යම් යම් තොරතුරු අපිට වාර්තා වෙනවා. ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් චරිත පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළින්ම රජයේ පාර්ශ්වය තුළින්ම යම් යම් කතාබහ ඇති වුණු වගට ශ්‍රී ලංකාවෙන් අපිට තොරතුරු වාර්තා වුණා. විශේෂයෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවත්වන ලද විශේෂ සාකච්ඡා වාරයකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු ආණ්ඩුවට සම්බන්ධ අනෙකුත් රජයේ මැති ඇමතිවරුන් ඒකාබද්ධ විපක්ෂය සම්බන්ධයෙන් විවිධ මත පළ කරලා තිබුණා, ඔවුන්ගේ අදහස් කියලා තිබුණා. මා කැමති සංජීව මේ සාකච්ඡාවේදී මතුවුණු කරුණු පිළිබඳව සවිස්තරාත්මකව තොරතුරු දැනගන්න.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කරමින් වර්තමාන ජනාධිපතිවරයාට සහාය පළ කරන මන්ත්‍රී කණ්ඩායම නැතිනම් මැති ඇමතිවරු පහුගිය දිනක කොළඹ ජනාධිපති නිලලිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග සාකච්ඡා කරනවා. එහිදී මතුවුණු තර්කය තමයි ඔබ සඳහන් කළ පරිදි මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩන්න හදන්නේ ශ්‍රී ලංකාකාරයෝ නෙවෙයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල් පාට ඇඟේ ගාගෙන ඇවිල්ලා ඡන්ද දිනලා පාර්ලිමේන්තුවට ගිය කණ්ඩායමක් තමයි මේ උත්සාහය දරන්නේ කියලා. එතකොට මේ චෝදනාව අදාළයි උදයගම්මන්පිලට, මේ චෝදනාව අදාළයි විමල් වීරවංශට මේ චෝදනා වදාලයි, දිනේෂ් ගුණවර්ධනට වාසුදේව නානායකට මේ සීලු දෙනා සම්බන්ධ මේ චෝදනා වදාලයි. හැබැයි සත්‍යය තියෙන එතන විතරක්ම නෙවෙයි දිනුකි. හේතුව මේ කණ්ඩායමට විතරක්ම නෙවෙයි අලුත් බලවේගයක අවශ්‍යතාවය තියෙන්නේ. දැන් අපි මේ දිනවල දකිනවා සෑම දිස්ත්‍රික්කයක් පාසාම හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කළ පළාත් පාලන ආයතන නියෝජිතයන් එකින් දිගටම කියනවා මහින්ද ඉන්න තැනකින් තමයි අපි ඡන්දෙ දෙන්නේ කියලා. මේක එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නොවන වෙන පාර්ශ්වයක අදහසක්ම කියන මතේ ඒතරම්ම නිවැරදි නැහැ. ඒක අනෙක් පාර්ශ්වයට පහර දෙන්න හොඳ දේශපාලනික ආයුධයක් බව ඇත්ත. නමුත් දේශපාලනික සත්‍ය තියෙන එතනම නෙවෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතුළේම මතයක් මේ සම්බන්ධව තියෙනවා. ඔබට මතකයි හිටපු ජනාධිපති මෛත්‍රී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියනවා මාව ප්‍රතික්ෂේප කරන පක්ෂයේ. ඉතින් මම යන්නේ නැහැ. නමුත් අපිව පන්නනවා. ඉතින් මෙහෙම යනකොට පක්ෂ හදන්නේ නැහැ. නමුත් හැදෙන්න පුළුවන්. ඒ වගේ මතයක් තමයි ඔහු දරමින් ඉන්නේ. විශේෂයෙන් පක්ෂේ භාණ්ඩාගාරික දුරේ දරන නැත්නම් පක්ෂේ තුන්වන තනතුර දරන එස්.වී. දිසානායක පැහැදිලිවම මහින්ද රාජපක්ෂ ප්‍රතික්ෂේප කරන තැනකදර කතා කළා. මේ සියලු කාරණ අතර ජලි මහින්ද මෛත්‍රී චන්දිකා සුසංයෝගයක් පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ අලුත් අදහස් නිර්මාණය වෙමින් පවතිනවා. එතන තමයි පක්ෂයට යන්න තියෙන හොඳම තැන. හේතුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මේ වෙලාවේ මහින්ද රාජපක්ෂගේ ඍජු හෝ වක්‍ර සහභාගිත්වයක් සහිත අලුත් බලවේගයක් එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී නිර්මාණය වුණොතින් මෛත්‍රීපාල සිරිසේන නායකත්වයේ දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලැබෙන ඡන්ද ප්‍රමාණය ප්‍රතිශතය පැහැදිලි ලෙස පුරෝගතනය කරගන්න දේශපාලනයේ දැනෙන වැටහින ඕනෑම කෙනෙකුට මේ මොහොතේ පුළුවන්. මැතිවරණයකදී රටේ සමස්තේ මැතිවරණයකදී 62% ලබා ගන්නට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට එක්සත් ජාතික පක්ෂයේ ජවිපේ TNA සහය සහිත ව්‍යවස්ථාව ලැබුණට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නැමැති ඡන්ද ගොඩින් බහුතරයේ තියෙන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ළඟ නොවන බව බැලූ බැල්මට දකින්න ලැබෙන දේශපාලන ප්‍රායෝගික තත්ත්වයක්. ඒ නිසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉතාම ක්‍රමෝපායික ලෙස මේ කාරණාව හසුරුවමින් සිටින ආකාරයක් තමයි අපිට දකින්න හැකියාව ලැබෙන්නේ.
ඒ වගේම ඒකාබද්ධ විපක්ෂයේ යම් යම් තීක්ෂණ ක්‍රමෝපායික ආකාරයෙන් යම් යම් හැසිරීම් සිදු කරන වගට අපිට තොරතුරු අනාවරණය වෙනවා ඉදිරි පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගෙන. විශේෂයෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ නායකයා වශයෙන් ප්‍රධානියා වශයෙන් කවුද ඉදිරිපත් වන්නේ කියන කාරණාව පිළිබඳවත් මේ වෙනකොට පුළුල්ව කතාබහ වෙමින් පවතින ශ්‍රී ලාංකීය දේශපාලන ක්ෂේත්‍රය තුළ අපිට අලුතෙන් ඇහෙන නමක් තමයි ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහි නායකත්වයේ දරාවිද කියන කාරණාව සම්බන්ධයෙන්. ඒ වගේම ඔබ කලින් සඳහන් කරපු ආකාරයට විවිධ පළාත් පාලන ආයතන නියෝජිතයින් ප්‍රධාන වශයෙන් විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් හිටපු ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ මහතාව ඉල්ලමින් සිටිනවා නායකත්වය උදෙසා. මේ වෙනකොට ඇති වෙලා තියෙන තත්ත්වය කොයි වගේද?
ගෝඨාභය රාජපක්ෂ ඔබ අහන ඔය ප්‍රශ්නට උත්තරයක් දෙනවා මීට දවස් 4කට පෙර BMCH පරිශ්‍රයේදී ඔහුගෙන් මාධ්‍යවේදී කෙනෙකු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඔහු කියනවා මේ මගේ නායකත්වයක් කියලා එකක් මෙතන නැහැ. නමුත් හොඳ විපක්ෂයක් හොඳ කණ්ඩායමක් හැදෙන්න ඕන. මොකද මේ තියෙන විපක්ෂයේ රටේ පොදු ප්‍රශ්න ගැන නෙවෙයි කතා කරන්නේ. තියෙන්නේ කියන්නේ මේ රටේ සැබෑ විපක්ෂය නෙවෙයි. ඒක එක්තරා භූමි ප්‍රදේශයක් කේන්ද්‍ර කරගත් දේශපාලන ධාරාවක්. ඒ නිසා හොඳ විපක්ෂයක් මේ මොහොතේ රටට ඕම නැහැ. ඒ විපක්ෂය නිර්මාණය වෙනවා. ඒක නායකයා මම කියලා එකක් නෑ. අනිවාර්යෙන් ඊට පස්සේ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සහය ඉතනට ලැබෙනවා. ඒ තමයි ගෝඨාභය රාජපක්ෂ ඒ මොහොතේ මාධ්‍යවේදීන් හමු වෙ කළ ප්‍රකාශය. ඒ වගේම අර ඔබ පෙර සමහන් කළ අදහසක් එක මම හරි එකඟයි. කියන්නේ ඒකාබද්ධ විපක්ෂයත් ඉතාම ක්‍රමෝපායික ලෙස තමයි මේ ප්‍රශ්නයට මුහුණ දෙමින් ඉන්නේ. ඊට පස්සේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ ගැන අහන ප්‍රශ්න කරන හැම මොහොතකදීම ඔහු ලබා දෙන උත්තර ඉතාම ක්‍රමෝපායික උත්තර. කිසි තැනක ඔහු ඍජුව කියන්නේ මං ශ්‍රී ලංකාවකින් එළියට යනවා කියලා. ඔහු යන්නේ යන තැන අහන තැන කියන්නේ මම තමයි මේ රටේ ඉන්න හොඳම ශ්‍රී ලංකාකාරයා. මම ඔබට විපක්ෂය කරාගෙන ඒ අතර ඔවුන්ට ඉතාම ඍජු වැඩපිළිවෙලක් තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගමේ ජනමතය තුළ ඉන්න මතවාදයේ වෙනුවෙන් යම් දේශපාලන හැඩයක් නිර්මාණය කරන්නත් ඒ තුළ යටිපෙළ වැඩපිළිවෙලක් තියෙන බව අපි පැහැදිලිව දකිනවා. ඔබට අමතක නැහැ මම විශ්වාස කරන විදිහට අනිවාර්යෙන් එළමෙන පළාත් පාලන ඡන්දෙට ඉස්සෙල්ලා මේ රටේ අලුත් දේශපාලන පක්ෂයක් හැදෙනවා කියලා අපි කිව්වේ මීට මාස කිහිපයකට පෙර.
සංජීව දැන් එතකොට තවත් ප්‍රශ්නයක් මට එනවා. දැන් ඔය අලුත් දේශපාලන පක්ෂය පළාත් පාලන මැතිවරණයට දින නියම කරලා මේ දේශපාලන පක්ෂ තමන්ගේ ඡන්ද ව්‍යාපාරය පටන් ගැනීමට ඔන්න මෙන්න තියලා එළියට බහින්න සූදානමක් තියෙනවා කියලා තමයි අපිට ආරංචි වන්නේ. මොකද කලින් මෛත්‍රීපාල සිරිසේන මහතා මේ පොදු අපේක්ෂකයා විදිහට ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ආකාරයටම මේ කතාව පිළිබඳව ඔබට මොනවද කියන්න තියෙන්නේ?
ඒක තමයි ඇත්ත. මේක අර ගමේ විදිහට කියනවා නම් අපේ ගමේ ගැමි වහරේ කියන අර කොලේ වහලා යනවා කියලා දිනුක්ෂිණිට. ඒ කියන්නේ ඒක තමයි අපි දකින්නේ. මේ පෙන්නන දේ නෙවෙයි වෙන්නේ. එතකොට ඒ පෙන්නන දේවල් වලට මේ හඳහම් බලන්නේ, ඒ අනුවනේ දේශපාලන තරක හදාගන්නේ, ඒ අනුවනේ දේශපාලන සටන් පහ නිර්මාණය කරගන්නේ. අන්තිම මොහොතේ තමයි මේ සියලු ඡන්දේ ප්‍රකාශ කරන්නේ. හෙටද ඊළඟ තත්පරයේ අලුත් දේශපාලන පක්ෂයේ නම ගම ලිපිනේ සියල්ල ඔබට මට දැනගන්න ලැබේ.
හඳයි, එහෙමනම් අපි ඊළඟ ප්‍රධාන කාරණාවට පියමං කරමු. පසුගිය සතියේදී ශ්‍රී ලංකාව පිළිබඳව ශ්‍රී ලංකාවේ දේශපාලන ශාස්ත්‍රය තුළත් විදේශ දේශපාලන ශාස්ත්‍රය තුළත් අවධානයක් ඇති වුණා. විශේෂයෙන්ම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීමේ ක්‍රියාදාමය හරහා ඒ සම්බන්ධව ලෝකයේ විවිධ රටවල් ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාර ආයෝජනය සම්බන්ධවත් යම් යම් උනන්දුවක් දැක්වූ වගට කරුණු තනාවරණය වුණා. අගමැතිවරයාගේ ලෝක ආර්ථික සමුළුව සම්බන්ධ චාරිකාව පිළිබඳවත් එහිදී ඇති වූ ප්‍රගතිශීලී තත්වයන් තියෙනවා නම් ඒ පිළිබඳවත් අපි තොරතුරු දැනගන්න කැමතියි සංජීව.
මේක රටක් විදියට අප ලෝක දේශපාලනයේ ඇතුලේ ලැබපු ජයග්‍රහණයක්. මේක මේ දේශපාලනික මාතෘකාවක් වන්නේ දිලුක්ෂි මෑතක අපි මේ ඉතිහාසය වගෙන ගියාම මේ සමුළුව මෙවර ඩාවෝ සමුළුව ලෙස නම් කරලා තිබුණු මේ ලෝක ආර්ථික සමුළුව මේ එකමුතු නිර්මාණය වන්නේ මේ අවුරුදු 45කට විතර පෙර ආතුව 1971 විතර. ඒකට තමයි මේ පිළිබඳ අදහස නිර්මාණය වන්නේ. ජිනීව විශ්වවිද්‍යාලයේ හිටපු ව්‍යාපාරික මහාචාර්ය ක්ලවුස් ස්වබ් තමයි මේ අදහස ලෝකෙට නිර්මාණය කළේ. හැබැයි අර මුල්ම කාලෙ තිබුණේ දේශපාලනික සහභාගිත්වයක් මේකට උවමනා නැහැ කියලා. ඒ ඉස්සර තිබුණෙත් මේ ලෝකාර්ථික සමුළුව වගේ නමක් නෙමෙයි. මේකට ඉස්සර කිව්වේ යුරෝපියන් මැනේජ්මන්ට් ෆෝරම් කියලා. ඒක තමයි මුලින් මේකට තිබුණු නම. නමුත් පසු කාලීනව තීන්දුව කරන මේ සඳහා දේශපාලනික සහභාගිත්වයක් උවමනයි. හේතුව දේශපාලනික ගැටුම් ඍජුලසම ආර්ථිකයේ වර්තමානික සනාගත තත්ත්වයන්ට බලපාන නිසා පස්සේ මේ සමුළුව නම වෙනස් වෙනවා. ලෝක ආර්ථික සමුළුව නැතිනම් වර්ල්ඩ් ඉකනොමික් ෆෝරම් කියන විදිහට මේ අදහස අලුත් ආකාරයකින් ප්‍රතිනිර්මාණය වෙනවා. මෙවර හතරවන කාර්මික විප්ලවයේ විදිහට තමයි සමුළුවේ මූලික තේමාව නම් කරලා තිබුණේ. ඒක ලංකාව සම්බන්ධවත් හරි අදාළ කාරණාවක්. ලෝක කාර්මික විප්ලවයේ ප්‍රථම අදියර සිද්ධ වන්නේ ඔබ දන්නවා 1760 විතර. ඒ කාලේ එංගලන්තයේ රෙදිපිලි කර්මාන්තයේ ආරම්භය සමග තමයි ප්‍රථම කාර්මික විප්ලවය සිද්ධ වන්නේ. දෙවන අදියර සිද්ධ වන්නේ ඔබට අමතක නැහැ ලෝකයේ විදුලි බල විප්ලවය සමග. දෙවන කාර්මික විප්ලවය ඉලෙක්ට්‍රොනික සහ තොරතුරු නැතිනම් IT තාක්ෂණය සමග තමයි නිර්මාණය වන්නේ. දැන් අපි කතා කරන්නේ හතරවන කාර්මික විප්ලවය නැතිනම් ඩිජිටල් තාක්ෂණය, ඒ වගේම මේ නැනෝ ලෝකයක් පිළිබඳව අපි කතා කරනවා. මේ කතාව ලංකාවට සම්බන්ධ වෙන තැන තමයි ලෝක ප්‍රකට මයික්‍රෝසොෆ්ට් ආයතනයේ සභාපතිවරයා පවා ශ්‍රී ලංකා ග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමග මෙහිදී සාකච්ඡා කළා. ඔවුන් සූදානම් ලංකාව තුළ ඉතාම වැදගත් ආයෝජන රැසකට සහභාගී වන්න. ඊට අමතරව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පහුගිය 20 වෙනිදා ස්වීඩනක් ග්‍රාමාත්‍ය ස්ටෙෆන් ලොෆන් මහතා සමග කතා කළා. තුර්කිය ග්‍රාමාත්‍යවරයා සමග කතා කළා. ඊට අමතරව තව සුවිශේෂ බුද්ධිරන් කිහිප දෙනෙකු මුණ ගැහුණා. ඒ අතරතුර අපට මතකයි නෙදර්ලන්තයේ පිල්ප් ලයිටින් සොලූෂන් සමාගමේ ජගත් ප්‍රධාන විධායක එරික් රෙනෝල්ඩ් සමග ඔහු සාකච්ඡා කළා. ලෝක ප්‍රකට ටාටා සමාගමේ ප්‍රධානියා සමග කතා කළා. ඒ වගේම මැක්සින් සහ සමාගමේ ආසියානු කලාපීය ප්‍රධානියා සමග කතා කළා. තවත් විශේෂ ආයතනයක් බහරේන් පෙට්‍රෝලියම් ආයතනයේ එහි ප්‍රධානියා සමග කතා කළා. ඒ වගේම බහරේනේ ග්‍රාමාත්‍ය උපදේශක තනතුර දරන්නේ මේ බහරේන් පෙට්‍රෝලියම් සමාගමේ සභාපතිවරයා බව විශේෂයෙන් අපි මෙහිදී මතක් කරගත යුතුයි. ඒවා ලංකාවේ මාධ්‍යවත් ඒ තරමින් කතා කරලා තිබුණේ නැහැ. ඒකයි මම විශේෂයෙන් මතක් කළේ. අර ලෝක ප්‍රකට මයික්‍රෝසොෆ්ට් පරිගණක සමාගමේ සභාපති ජින් පිල් ශ්‍රී ලංකා ග්‍රාමාත්‍යවරයා සමග කළ සාකච්ඡාව සහ ඔහු ලංකාව සම්බන්ධව දක්වන උනන්දුව අපි රටක් විදිහට ලැබපු ජයග්‍රහණයක් විදිහට සලකන්නට පුළුවන්. ලෝක ආර්ථික සමුළුවට සමගාමීව පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ශ්‍රී ලංකා ග්‍රාමාත්‍යවරයා කළ පැහැදිලි කිරීමේ ප්‍රවේශය දිහා අපි සියලු දෙනා බලාගෙන හිටියා. ඔහු කිව්වේ ශ්‍රී ලංකාව තුළ මේ වන විට අලුත් වාතාවරණයක් උදා වෙලා තියෙනවා. රටේ ප්‍රධාන පක්ෂ දෙක එකතු වෙලා යහපාලන ආණ්ඩුවක් පිහිටව ගත්තා. දකුණු ආසියාවේ රටවල් අතර ප්‍රධාන පක්ෂ දෙකක් එකතු වෙලා රටක් පාලනය කරන එකම රට ලංකාවයි කියලා ඔහුගේදී කොහොම ආඩම්බරෙන් කියනවා අපි දැක්කා. මේ අපට ලැබුණු විශිෂ්ට අවස්ථාවක් බවයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහේදී සඳහන් කළේ. යහපාලන ආණ්ඩුව කෙටි කාලයක් තුළ ජනතා ප්‍රශ්න රසකට සාර්ථක විසඳුම් ලබා දුන්නා කියලා අග්‍රාමාත්‍යවරයා ලෝක ආර්ථික සමුළුවේදී සඳහන් කළා තිබුණා. පෞද්ගලිකව ගත්තත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ දේශපාලන චරිතයට පවා මේක අලුත් වටිනාකමක් එකතු කළ ලෝක මට්ටමේ සමුළුවක් බවට පත් වුණා.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ස්ථාපනය කර ගැනීම හා සම්බන්ධව තියෙන කතාබහත් ඉතාමත්ම උණුසුම් තවමත් ශ්‍රී ලංකාව තුළ. ඔබට මතක ඇති සංජීව, අපි මීට කලිනුත් මේ පිළිබඳව යම් යම් දළතොරතුරු ඉදිරිපත් කළා. ඒ වෙනකොට තියෙන තත්වයට අනුකූල දැන් අලුතින්ම අපිට වාර්තා වෙනවා යම් යම් දේශපාලන පක්ෂ මේ සඳහා වන යෝජනාවල ඉදිරිපත් කිරීම සඳහා සූදානමින් සිටිනවා කියලා. රජයේනුතේ සම්බන්ධව යම් ඉල්ලීම් ඉදිරිපත් කළ තියෙනවා කියලා අපිට දැනගන්නට ලැබුණා. මේ වෙනකොට කුමන දේශපාලන පක්ෂද මේ සම්බන්ධයෙන්, මේ සංශෝධන සම්බන්ධයෙන් දැඩි උනන්දුවක් දක්වමින් පවතින කියන කාරණාව දැනගන්න කැමති සංජීව?
මම කැමති දෙනුක්ෂී, මේ පිළිබඳව ජනමතය විමසීම සම්බන්ධ කාරණාවෙන් මේ පැහැදිලි කිරීම පටන් ගන්න යෝජිත, කියන්නේ සම්පාදනය කිරීම සඳහා සූදානම් වන අභිනව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මහජන මතය දැන් විමසමින් සිටිනවා. කොළඹ විසුම් පායේදී පෙරේදා දවසේදී ඒ පිළිබඳව කමිටුව රැස් වෙලා මහජන අදහස් ලබා ගැනීමින් තිබුණා. අපිට නිශ්චිත අදහසක් නැහැ මොන විදිහේ මට්ටමක් සහිත, මොන විදිහේ අවබෝධයක් සහිත පුද්ගලයන් සමාජ නියෝජිතයන් විදිහට ඒ සඳහා සහභාගී වූවාද කියන කාරණාව. ඒ වගේම අපි මේට පෙර සඳහන් කළා රටේ සෑම පුරවැසියෙකුම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ එහි හැඩය පිළිබඳ අදහසක් දැක්වීම ඉතාම සංකීර්ණ කාරණාවක්. 2,20,00,000 50%ක් අදහස් දෙන්න ගියත් කෝටියක් විතර අදහස් තියෙනවා. කෝටියක අදහස් එක ලියවිල්ලකට ගන්න එකේ තරම් ලෙහෙසි පහසු කාරණාවක් නෙවෙයි. නමුත් ආණ්ඩුව මේ ප්‍රජාතන්ත්‍රික අභියෝගයට මුහුණ දීම වැදගත් කාරණාවක් විදිහට අපට පැහැදිලි කරගන්න පුළුවන්. මේක ඇතුලේ ප්‍රශ්න කිහිපයක් තියෙනවා. විපක්ෂයේ දැඩි විරෝධයක් දක්වන අලුත් ව්‍යවස්ථාව සම්බන්ධව ඒ විරෝධයේ මූලික පදනම මම ඊට පෙර අවස්ථාවකදී පැහැදිලි කළා. ඒ තමයි මෙහෙම අලුත් ව්‍යවස්ථාවක් ගේනවා කියලා පහුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන කිව්වේ නැහැ. මෙහෙම අලුත් ව්‍යවස්ථාවක් ගේනවා කියලා පහුගිය මහමැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ කිව්වෙත් නැහැ. ඒ නිසා කොහොමද මේ හදිස්සි අලුත් ව්‍යවස්ථාවක් පිළිබඳ අදහස ආවේ කියන ප්‍රශ්න කිරීම විපක්ෂයේ පැත්තෙන් තියෙනවා. ඊට අමතරව රාජ්‍යයේ ඒකීයභාවය පිළිබඳ මේ අත්‍යවශ්‍ය කාරණාව මේ යෝජනා ක්‍රමෙන් තියෙන අලුත් ව්‍යවස්ථාව තුළ ඉවත් වීමට ඉඩක් තියෙනවා කියන කල්පිත විවේචනයත් අපි ඉතාම පැහැදිලි ලෙස මේ වන විට වටපිටාවෙන් අහමින් දකිමින් එක අතකින් විග්‍රහ කරගැනමින් ඉන්නවා. ඊට අමතරව තියෙන ප්‍රශ්න කිහිපයක් තියෙනවා. මම කැමති එකිනෙකේ පිළිබඳව ඔබට සරලව පැහැදිලි කරන්න. එකක් තමයි මේ මුළු පාර්ලිමේන්තුවම පූර්ණ කාරක සභාවක් බවට පත් කරන ප්‍රවේශය වැරදි කියලා ඒකාබද්ධ විපක්ෂයට සහ ඇතැම් විද්වතුන්ට මතයක් තියෙනවා. ඒකට තියෙන ඊළඟ විකල්පය මොකක්ද කියලා අපි තේරුම් ගන්න එපා. විවේචකයෝ තේරුම් ගන්න ඕන විකල්ප මොනවද කියලා. ඒ නිසා මං කැමති විවේචනයටත් වඩා විකල්පය පිළිබඳවත් එක කතා කරන්න. ඊළඟ විකල්පය තමයි දෙලුක්ෂේ නම් තේරීම් කාරක සභාව. මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත් කිරීම පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවලට එකඟද? මෙන්න මේක තර්කයට ලක් වෙමින් පවතින කාරණාවක්. හැබැයි ඒ සඳහා හොඳ විසඳුමක් නිර්මාණය වෙලා තියෙනවා. ඒක තමයි ස්ථාවර නියෝගවල ප්‍රකාශිත ලෙස සඳහන් නොවන කාරණා සම්බන්ධව සාකච්ඡා කළ එකඟතාවයකට එන්න විවිධ පාර්ශ්ව මේ වන විට ස්වකීය එකඟතාවය පළ කරමින් ඉන්නවා. ඒක හොඳ ධනාත්මක ලක්ෂණයක්. ඊළඟ තීරණාත්මක තැන තමයි ජනමත විචාරණයකට ලක් කළ යුතු බව දැක්වෙන වගන්ති සම්බන්ධව මොකක්ද ගන්න ක්‍රියාමාර්ගය. අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දිනුක්ෂි 75 වගන්තියේ මෙන්න මෙහෙම සඳහනක් තියෙනවා. ඒ සඳහන තමයි වර්තමාන ව්‍යවස්ථාව අහෝසි කරන්නේ නම් එසේ කරන විට පවතින ව්‍යවස්ථාවේ නීතිය තුලින් තමයි ඒ සියල්ල කරන්න වෙන්නේ. ඒ කියන්නේ අලුත් ව්‍යවස්ථාවේ ජාතික කොටිය සම්බන්ධ කාරණාවේ වෙනසක් වෙනවා නම් ජාතික කොටිය සම්බන්ධව කාරණාව වෙනසක් කිරීමට අදාළව අනුගමනය කළ යුතු බවට 978 දැනට පවතින දෙවන ජනරජ ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ යම් කාරණාවක්ද? ඒ කාරණා එලෙසම අනුගමනය කරන්න සිද්ධ වෙනවා. මෙන්න මේ සමස්තය විග්‍රහ කළ බලනකොට අලුත් විවස්ථාවක් හදනවා කියන්නේ ඉතාම සංකීර්ණ කාරණාවක්. ජාතික සමගියට මේ ප්‍රතිසන්දහන ක්‍රියාවලිය සඳහා වන විවස්ථාවක් එක අතකින් මේ ඉන්නේ. 72 විවස්ථාවේ තිබුණා සුළු ජන අයිතිවාසිකම් කියලා කොටසක්. පස්සේ ඒකට සයින් කළා සුළු ජන අයිතිවාසිකම් කියලා වෙනම කණ්ඩායමක් ඉන්න එක රටේ ජාතික සමගියට හරි මදි. ඒ නිසා රාජ්‍යයේ මූලික අයිතිවාසිකම් කියලා පරිච්ඡේදයක් වෙනවා. එතකොට හැමෝම එකයි. එක එකයි අමේ පාට අනුව ජන වර්ග අනුව ආගම පක්ෂ පාට බේද කිසිවක් අදාළ නැහැ. අන්න ඒ වගේ අලුත් සංකල්ප සමග නව විවස්ථාව සම්පාදනය වේවි කියලා අපිට විශ්වාසයෙන් බලාගෙන ඉන්න පුළුවන්. හැබැයි මේක ලිහිසි පහසු වැඩක් නම් නෙවෙයි. විසිවන සංශෝධනය සම්මත කරගන්නත් බැරි වෙච්ච ආණ්ඩුවක් තමයි අලුත් විවස්ථාවක් හදන්න යන්නේ. ඒ නිසා එක කැලක් අලුතෙන් ගේන්න බැරි වෙච්ච කණ්ඩායමක් අලුත්ම එකක් ගේන්න හදන එක මොන ආකාරයෙන් කළමනාකරණය කරගනීද කියන කාරණාව දිහා අපි පුරවිසි විදිහට බලාගෙන ඉමු.
සංජීව, අපිට ලැබිලා තියෙන කාල වේලාවත් එක කල්පනා කරද්දී තවත් කරුණු කාරණා කිහිපයක් පුළුල්ව විග්‍රහ කරමින් කතා බහ කරන්නට ඕමනාව තිබුණත් වේලාව මධිකම ප්‍රශ්නයක් නිසා ඒ කරුණවල වඩාත්ම වැදගත් කොටස් පිළිබඳව අවධානය යොමු කරමු. සිවිල් ජන සමාජයේ වඩාත් අවධානයට ලක්වන සිදුවීම් දෙකක් තියෙනවා. ඇඹිලිපිටියේ සිදුවීම් අපි මේ විශේෂාංග යටතේ කතා බහ කළා. තරුණයෙකු සහ පොලිසිය අතර ඇති වුණු ගැටුමකින් ඒ ප්‍රසන්න නැමැති තරුණයාගේ මිය යාමේ සිදුවීම් පිළිබඳව. එතකොට වකුගඩු සැත්කම් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකීය වෛද්‍යවරුන්ට ඉන්දියාවෙන් එල්ල වෙලා තියෙන චෝදනාව සම්බන්ධව අපි ප්‍රවෘත්ති ප්‍රකාශ හරහා ඉදිරිපත් කළා. ඒ වගේම අලුතින් ගෙනීමට නියමිත භික්ෂු පනත සම්බන්ධවත් තොරතුරු මේ විශේෂාංග යටතේම කතා බහ කළා. මේ සිදුවීම් තුන හා සම්බන්ධව මේ වෙනකොට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන උණුසුම්ම තොරතුරු පිළිබඳව කතා බහ කරන්න කැමැති අවසාන වශයෙන්.
හොඳයි, මම කියන්නෙම කියන්නම්, වකුගඩු ජාවාරම සම්බන්ධ තියෙන අලුත් ආරංචිය තමයි මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් වහාම වුණා බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ තරණ මතය. ඔවුන් කියනවා මේ වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ශ්‍රී ලංකාවේ වෛද්‍යවරු සම්බන්ධ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉතාම විධිමත් කඩිනම් පරීක්ෂණයක් වහාම ක්‍රියාත්මක කළ යුතුයි කියලා. මේක තමන්ගේ ශේෂ්ත්‍රයට සහ මේ 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 වෛද්‍යවරුන්ගේ උත්තරීතර භාවයට එරෙහි වෙල්ලුණු බරපතල චෝදනාවක් කියන තැන ඉඳලා ඔවුන් ඒ ගැන බොහොම උනන්දු වෙන්න කටයුතු කරමින් ඉන්නවා. ආණ්ඩුව ඒ ගැන ඉදිරියේදී කටයුතු කරයි. අපි යමු ඇඹිලිපිටියේ සිද්ධියට. තාම මේ තරුණයා මිය ගියේ උඩුමහලෙන් පැනලද නැතිනම් තල්ලු කරලද කියන කාරණාව විග්‍රහ කරගෙනමින් ඉන්නේ. මේක ඇත්තටම සංකීර්ණ කාරණාවක්. මේ සිද්ධියේ ඊළඟ උණුසුම තැන තමයි පොලිස් වාද්‍ය ප්‍රකාශකවරයා දැඩි ලෙස විවේචනයට ලක් වෙන පාර්ශ්ව කිහිපයක් අතින් ඔහු මේ සිද්ධිය සම්බන්ධව තරණ ලද මතේ තරම්ම පක්ෂපාතී නැහැ කියලා. ඒ අතර පොලිස්පතිවරයා තීන්දුවක් ගන්නවා ඇඹිලිපිටියේ තරුණයාගේ මරණය පිළිබඳ සීරු පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බහර කරන්න. පොලිස්පතිවරයා තමන්ගේ වැඩ කටයුතු සම්බන්ධව කීර්තියක් දිනාගෙන හිටියා. අප්‍රේල් මාසේ මුල් සතියේ පෙන්ෂන් යන්න ඉන්න පොලිස්පතිවරයා පෙන්ෂන් යන්න කිට්ටුවේ ටිකක් කළු පැල්ලමක්කට සම්බන්ධ සිද්ධියක් පිළිබඳව විවේචනයට ලක්වන්නත් සිද්ධ වෙනවා. මොකද පොලිස්පතිවරයාටත් මේ සම්බන්ධව යම් යම් චෝදනා එල්ල වෙන නිසා. අපි යමු භික්ෂු කතිකාවත සම්බන්ධ මෙසම සිද්ධියට. මේකත් හැමෝම කතා කරන කාරණාවක්. කතා කරන හැමෝම මේකේ තියෙන්නේ මොකක්ද කියලා නම් හරියට දන්නේ නැහැ. භික්ෂු ගෞරවයේ අභිමානය උදෙසා සැකසෙන මේ පනතන උපයක් කිරීමේ බලය හිමිවන්නේ මහානායක හාමුදුරුවරුන්ට. කිසියම් චෝදනාවකට වරදකරු වූහොත් එම භික්ෂුවට එම වැඩ සිටින විහාරස්ථානයෙන් තාවකාලිකව ස්ථිර ඉවත් කිරීම, විහාරාධිපතිතුරෙන් තාවකාලිකව ස්ථිර ඉවත් කිරීම, අදාළ නිකායෙන් හෝ පාර්ශ්වයෙන් ඉවත් කිරීම, අදාළ භික්ෂුව දඬුවම ප්‍රතික්ෂේප කළ හොත් එම භික්ෂුව මහේස්ත්‍රාත්වරයෙක්ගේ අධිකරණයක් හමුවට ඉදිරිපත් කිරීම තමයි මෙහි මූලික ආකෘතිකමය අදහස බවට පත් වෙලා තියෙන්නේ. මේ ගැන දන්න හැමෝම කතා කරමින් ඉන්නවා. ඒවා ඉතිහාස ඉඳලම සිද්ධ වෙච්ච දේවල්. දඹදෙණි කතිකාවත, කීර්ති ශ්‍රී රාජසිංහ කතිකාවත කියලා ඒවා අපි ඉතිහාසයේ කියවන්නේ දුක්ෂ මෙන්න මේ වගේ සිද්ධි. හැබැයි තර්කයක් තියෙනවා මේ දඹදෙණි කතිකාවත. එතකොට කීර්ති ශ්‍රී රාජසිංහ කතිකාවත එහෙම නිර්මාණය කරන්නේ සංඝරත්නය විසින් නිර්මාණය කළා රාජ්‍යයට බාර දෙනවා. මේක වෙන්නේ ඊට වඩා අනිත් පැත්තට ආණ්ඩුව හදලා ඊට පස්සේ මහානායක හාමුදුරුවෝ ළඟට යවනවා. හැබැයි ජනාධිපතිතුමාම කිව්වා අපිට මහානායක හාමුදුරුවන්ට මුලින් යවන්න අමතකුණානේ, ඒක අපි අතින් සිද්ධ වෙච්ච ලොකු වරදක් නේ කියලා. ඉතින් ඒ නිහතමානී පිළිගැනීම වටිනවා. නමුත් ඒක ලොකු අතපසු වීමක් විදිහට තමයි විග්‍රහ කරමින් තියෙන්නේ. ඒ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නියම කරනවා කැබිනට් මණ්ඩලයේ යෝජනාවක් ඉදිරිපත් කරමින් අනිවාර්යෙන්ම මේ අදහස මහානායක ස්වාමීන් වහන්සේගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කළ යුතුයි කියලා. ඒ අනුව සමහර විට මේ උණුසුම පහව යන්නටත් ඉඩ තියෙනවා. මේක බුද්ධ ශාසනයම විනාශයේ විදිහටත් විග්‍රහ කරමින් විවිධ මත ඉදිරිපත් කරන කණ්ඩායම් රැසක් රටකුල අපි දක්නවා.
සංජීව බොහොම ස්තුතියි පැහැදිලි විග්‍රහ කිරීම පිළිබඳව. ශ්‍රී ලංකාවේ දේශපාලනික තත්ත්වෙත් පිළිබඳවත්, සිවිල් ජන සමාජයේ වඩාත්ම අවධානයට ලක්වන ඕනට බලපාන ඕනට සමීප කරනු පිළිබඳවත් අපි එහෙමනම් ලැබෙන සතියේ සඳදා හමු වෙන තෙක් ඔබට අදට සම දෙනවා. බොහොම ස්තුතියි ඔබට සංජීව. ආයුබෝවන්.
ආගන්තුක ක්ෂේත්‍රයේ ලැබෙන සතියේ නැවත කතා කරමු.